අයිබුවන් අපි අද ජීව විද්‍යාව පාඩම පටන් ගනිමු. අපි එදා අන්තිමටම කතා කරේ අපේ ආහාර ජීර්ණක පද්ධතියේ ප්‍රසාරණය වෙච්ච කොටසක් වන ආමාශය පිළිබඳව. බෑග් එකක් වගේ ඉතාමත්ම පේශීමය කොටසක් තමයි ආමාශය. ආමාශයේ කෙළවර අලාර වක්‍රපිධානය හරහා ඊළඟට විවෘත වෙන්නේ අන්ත්‍රයට. අන්ත්‍රය නාලාකාරයි. ඒ වගේම ආහාර මාර්ගයේ ඉතාමත්ම දිග කොටස. අන්ත්‍රය අපේ අධ්‍යයනයේ පහසුව සඳහා කොටස් තුනකට වෙන් කරනවා. ඒ තමයි කුඩාන්ත්‍රයේ පළවෙනි කොටස ග්‍රහණය, මැද කොටස ශුන්‍යාන්ත්‍රය, තුන්වෙනි කොටස ශේෂාන්ත්‍රය. ශේෂාන්ත්‍රය විවෘත වෙන්නේ මහාන්ත්‍රයට. ග්‍රහණය, ග්‍රහණය පිහිටලා තියෙන්නේ මහාන්ත්‍ර වක්‍රයට පිටතින් සී ආකාර කොටසක්. මේ ග්‍රහණය පිහිටලා තියෙන ස්ථානයේ මධ්‍ය ලක්ෂ්‍ය තුලින් සම්බන්ධ වෙලා තියෙනවා අග්න්‍යාශය කියන ග්‍රන්ථිය. අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශයක ප්‍රණාලය පිටත් අරගෙන ග්‍රහණී මධ්‍ය ලක්ෂ්‍යයට විවෘත වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහණය තුලදී ආහාර ජීර්ණය සම්පූර්ණ වෙනවා. ඊළඟට ශුන්‍යාන්ත්‍රය සහ ශේෂාන්ත්‍රය ඉතාමත්ම දිගයි, නාලාකාරයි. මේ කොටස් තුළින් ආහාර අංශු ගමන් කරනකොට අවශෝෂණය සම්පූර්ණ වෙනවා. මේ අන්ත්‍රයේ කෙළවර, එහෙම නැත්නම් කුඩාන්ත්‍රයේ අක්‍රය සම්බන්ධයි මහාන්ත්‍රයට ශේෂාන්ත්‍ර උණ්ඩුක කපාටය හරහා. අපි දැන් බලමු මේ කුඩාන්ත්‍රය උපරිම කාර්යයක් සිදු කරන්න කොහොමද හැඩගැහිලා තියෙන්නේ කියලා. ඒ තමයි මේ කුඩාන්ත්‍රයේ දිගින් වැඩි බව. ඉතින් ඉතාමත්ම ලොකු දිගක් ආහාරය ගමන් කරනකොට ජීර්ණය සහ අවශෝෂණය සම්පූර්ණ වෙනවා. ඒ වගේම කුඩාන්ත්‍රයේ තියෙනවා ස්ථිර වෘත්තාකාර නැමුම්. ඒ කියන්නේ දඟර ගැහිලා තියෙන. ඒ නිසා ලොකු වේලාවක් ආහාර ජීර්ණයට සහ අවශෝෂණයට ලක් වෙනවා. ඒ වගේම කුඩාන්ත්‍රයේ අභ්‍යන්තර විත්තියේ දකින්න පුළුවන් අඟුලිකා. අඟුලිකා කියලා කියන්නේ ඇඟිලි වැනි නිරුම්. එතකොට ඔයගොල්ලෝ දන්නවා අඟුලිකා තියෙනකොට අභ්‍යන්තර පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයේ ඉහළ යනවා. ඒ අඟුලිකාවල ආස්තරණය ස්තම්භික අපිච්ඡද සෛල. ස්තම්භික අපිච්ඡද සෛලවල නිදහස් පෘෂ්ඨය ක්ෂුද්‍ර අඟුලිකා සහිතයි. එතකොටත් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයේ ඉහළ යනවා. ඊළඟට මේ ජීර්ණක ආහාර අංශු අවශෝෂණය සඳහා අඟුලිකාවක මැදේ දකින්න පුළුවන් කේශනාලිකා ජාලයක්, ඒ වගේම වසා වාහිනී. ඊළඟට මේ ජීර්ණය වෙච්ච ආහාර දිගටම ගිහිල්ලා මහාන්ත්‍රයට ඇතුල් වෙනවා උණ්ඩුකය හරහා. එතන තියෙන කපාටේ තමයි මම කිව්වේ ශේෂාන්ත්‍ර උණ්ඩුක කපාටේ කියලා. අපි දැන් බලමු මහාන්ත්‍රය සම්බන්ධයෙන්. ආහාර ජීර්ණක පද්ධතියේ සාමාන්‍යයෙන් මහාන්ත්‍රය කියන කොටස කුඩාන්ත්‍රයට වඩා නලයේ මහත වැඩි කොටසක්. ඒ වගේම දිග අඩුයි. අපිට පැහැදිලිව කොටස් තුනක් අඳුනගන්න පුළුවන්. එකක් තමයි උණ්ඩුකය. ඊළඟට මහාන්ත්‍රකය. ඊළඟට ගුදමාර්ගය. උණ්ඩුකය කියන ප්‍රදේශය බුබුලාකාරයි. එතන දකින්න පුළුවන් අන්දව අවසාන වන ඇඟිල්ලක් වැනි ව්‍යුහයක්. ඒක උණ්ඩුක පුච්චය. ඕගොල්ලෝ අහලා ඇති උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන රෝගය, ඇපෙන්ඩිසයිටිස්. ඔය සමහර වෙලාවට උණ්ඩුක පුච්චය ආසාදනය වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට වෛද්‍යවරු ඒ උණ්ඩුක පුච්චය කපලා ඉවත් කරනවා. උණ්ඩුකයේ ජීවත් වෙනවා ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක්. ඒ ක්ෂුද්‍ර ජීවීන් මගින් අර ආහාරයේ පැසීම සිදු කරනවා. ඒක ගොඩාක්ම දකින්න පුළුවන්නේ ශාක භක්ෂකයන්ගේ. උණ්ඩුකයෙන් පස්සේ ආහාර මහාන්ත්‍රකයට යනවා. මහාන්ත්‍රකයේ තියෙනවා කොටස් තුනක්. ඉහළට යන කොටස ආරෝහණ මහාන්ත්‍රකය, තිරස්ව තීරයක් මහාන්ත්‍රකය, පහළට අවරෝහණ මහාන්ත්‍රකය. එහෙම ගමන් කරන මෙම ආහාර කොටස් දැන් මල බවට පත් වෙලා. ගුද මාර්ගය තමයි මල ගබඩා කරලා තියන්නේ දේහයෙන් බැහැරවන තුරු. ගුද මාර්ගය පිටතට විවෘත වෙන්නේ ගුද විවරය හරහා, එහෙම නැත්නම් ගුදය හරහා. මහාන්ත්‍රය කියලා කියන්නේ ලොකු කාර්යභාරයක් සිදු කරන තැනක් නෙවෙයි. නමුත් කාර්යන් කීපයක් සිදු කරනවා. ඒ තමයි එකක් ජලයේ ප්‍රති අවශෝෂණය. ආහාර ජීර්ණය සිදු වෙනකොට ආහාරයට විශාල ජල පරිමාවක් එකතු වෙලා ඔය ජලය මල සමග දේහයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒ මල නැවත අවශෝෂණය සිදු කරන්නේ මහාන්ත්‍රය තුල. ඊළඟ කාර්ය තමයි උගල දන්නවා තන්තු වගේ දේවල් අපේ ආහාර මාර්ගයේ තුල ජීර්ණය වෙන්නේ නැහැ. ඒ තන්තු ක්‍රමාකුංචනය මගින් මල නිපදවන ස්ථානයේ දක්වා තල්ලු කරන්නේ මහාන්ත්‍රයේ තියෙන පේශීවල සංකෝචනයේ. ඊළඟ කාර්ය තමයි හරිම වැදගත් එක. අපිට අපේ අන්ත්‍රයේ කෙලවර ජීවත් වෙන අපිත් එක්ක සහජීවනයෙන් ඊකෝලයි වැනි බැක්ටීරියා කණ්ඩායම්. මේ සමහර බැක්ටීරියාවන් නිපදවනවා විටමින් කේ. ඒ වගේම විටමින් බී වර්ග වන බයෝටින් සහ ෆෝලික් අම්ලය. මේ විටමින් වර්ග මහාන්ත්‍රයේදී තමයි අවශෝෂණය වෙන්නේ. ඔය විටමින් කේ අපිට හරිම වැදගත් රුධිරය කැටි ගැසීමේ යාන්ත්‍රණයට. ඊළඟට ගුදමාර්ගය. ගුදමාර්ගය තුල මල සෑදීම සිදු වෙනවා. මල සෑදුනට පස්සේ මල පහ කිරීම සඳහා ප්‍රතිකයක් ඇති වෙනවා. ඒ ප්‍රතිකය ඇති වෙනකොට සංකෝචන සිදු කරමින්, ඉතාමත්ම වේගවත් සංකෝචන සිදු කරමින් මල දේහයෙන් බැහැර වෙනවා. අපි දැන් අවසන් කරලා තියෙන්නේ අපේ ආහාර ජීර්ණක පද්ධතියේ ආහාර මාර්ගය කියන කොටස. අපි දැන් බලමු ආහාර ජීර්ණක පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි. සාමාන්‍යයෙන් පෘථේ ග්‍රන්ථියක් කියලා කියන්නේ යම්කිසි ශ්‍රාවයක් නිපදවලා නිදහස් කරන ව්‍යුහයක්. මේ ග්‍රන්ථිවල දකින්න පුළුවන් ශ්‍රාවීකරණ සෛල. ඒ ශ්‍රාවීකරණ සෛල මගින් ඒ ග්‍රන්ථියට අනන්‍ය වූ ශ්‍රාවයක් නිකුත් කරනවා. අපේ ආහාර ජීර්ණක පද්ධතිය ආශ්‍රිත ප්‍රධාන ග්‍රන්ථි තුනක් අපි කතා කරා. කේට ග්‍රන්ථි, අග්න්‍යාශය සහ අක්මාව. මම කේට ග්‍රන්ථි ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. අපි මුඛ කුහරයේදී කතා කරා මේ කේට ග්‍රන්ථි ගැන. බාහිරාසර්ග ග්‍රන්ථි විශේෂයක්. ඒ කියන්නේ කේටය නැමැති ශ්‍රාවය නල ඔස්සේ මුඛකුහරයට නිදහස් කරනවා. කේට ග්‍රන්ථි යුගල් තුනක් මුඛකුහරයේ දකින්න පුළුවන්. ඔය කේටයේ දකින්න පුළුවන් ජලය, ඒ වගේම ලවණ, ඇමයිලේස් වගේ එන්සයිම, ලයිසෝසයිම් වගේ අපේ ආරක්ෂාවට වැදගත් වෙන එන්සයිම. ඒ වගේම මම ඉදා කිව්වා ඔයගලන්ට කේටේ කියලා කියන්නේ පවිත්‍ර කාරකයක්. අපි මේ වෙලාවේ නැවත කේට ග්‍රන්ථි ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු අග්න්‍යාශය ගැන. අග්න්‍යාශය පිහිටලා තියෙන්නේ ග්‍රහණි වක්‍රයේ. අග්න්‍යාශය පත්‍රාකාර ග්‍රන්ථියක්, හරියට ශාකයක පත්‍රයක් වගේ. අග්න්‍යාශයේ දකින්න පුළුවන් ප්‍රධාන කොටස් තුනක්, හිස, දේහය සහ පටු වලිගය. හිස තමයි ග්‍රහණි වක්‍රයේ තියෙන්නේ. මේ අග්න්‍යාශය ගැන අපි ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. මොකද අග්න්‍යාශය කියලා කියන්නේ කාර්යයන් දෙකක් එකවර සිදු කරන ද්විඅංගී කාර්යයක් සිදු කරන ග්‍රන්ථියක්. ද්විඅංගී කාර්යයක් කියලා කියන්නේ මෙයාට පුළුවන් බාහිරාසර්ග කාර්යයක් සහ අන්තරාසර්ග කාර්යයක් කියන දෙකම සිදු කරන්න. ඕගොල්ලෝ දන්නවා බාහිරාසර්ග කාර්ය කියන්නේ මොකක්ද කියලා. තමා නිපදවන ශ්‍රාවයන් නල ඔස්සේ අදාළ ප්‍රදේශයට පරිවහනය කරනවා නම් අපි ඒකට කියන්නේ බාහිරාසර්ග ග්‍රන්ථියක් කියලා. අග්න්‍යාශයේ තියෙනවා බදරිකා කියලා ශාවි කොටස් රාශියක්. මේවා එකතු වෙලා අනුඛණ්ඩිකා විශාල සංඛ්‍යාවක් හැදෙනවා. මේ බදරිකා වල බිත්තිය ශාවි සෛල සහිතයි. ඒ කියන්නේ යමක් නිපදවන සෛල සහිතයි. මේ අනුඛණ්ඩිකා වලට පුංචි පුංචි ප්‍රණාල සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රණාල එකට එකතු වෙලා අග්න්‍යාශයික ප්‍රණාලය හදනවා. එහෙමනම් දැන් ඕගොල්ලන්ට තේරෙනව ඇති අර බදරිකා නිපදවන ඒ ශාවය අර ප්‍රණාල ඔස්සේ අග්න්‍යාශයික ප්‍රණාලයට එනවා. අග්න්‍යාශයික ප්‍රණාලය ග්‍රහණයේ මධ්‍ය ලක්ෂයට විවෘත වෙනවා. විවෘත වෙන්නේ එයා තනියම නෙවෙයි, පිත්තාශයේ ඉඳලා පිත අරගෙන එන පිත්ත ප්‍රණාලයත් එක්ක එකට එකතු වෙලා. ඒ විවෘත වන ස්ථානයේ, ඒ කියන්නේ ග්‍රහණියට විවෘත වන ස්ථානයේ දකින්න පුළුවන් වක්‍රපිදානයක්, ඕඩි වක්‍රපිදානය. දැන් අපි බලමු මේ අග්න්‍යාශයික යුෂය, එහෙම නැත්නම් බාහිරාසර්ග ග්‍රන්ථි මගින් ශාවේ කරන මේ යුෂය මුකටද වැදගත් වෙන්නේ කියලා. ඒ යුෂයේ දකින්න පුළුවන් ජලය, ඒ වගේම ලවණ වර්ග, බයිකාබනේට්, එන්සයිම. මේ එන්සයිම ආහාර ජීර්ණය සඳහා වැදගත් වෙනවා. ඒ එන්සයිම තමයි අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික ලයිපේස්, නියුක්ලියස් සහ ප්‍රෝටීන ජීර්ණය කිරීමට ශාවය වන අක්‍රීය එන්සයිම දෙකක් ට්‍රිප්සිනෝජන් සහ කයිමොට්‍රිප්සිනෝජන්. මේ ට්‍රිප්සිනෝජන් සහ කයිමොට්‍රිප්සිනෝජන් ආහාරය සමග ගැටුණහම සක්‍රිය වෙලා ට්‍රිප්සිනෝජන් ට්‍රිප්සින් බවටත්, කයිමොට්‍රිප්සිනෝජන් කයිමොට්‍රිප්සින් බවටත් සක්‍රිය වෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන ජීර්ණයට දායක වෙනවා. එහෙමනම් අග්න්‍යාශයේ බාහිරාසර්ග පටක කොටස වන බදරිකා ශාවේ කරන අග්න්‍යාශයක යුෂය වැදගත්වෙන්නේ ආහාර ජීර්ණයට. ඒ වගේම මේකෙ තියෙනවා නොයෙකුත් ලවණ වර්ග, බයිකාබනේට් වගේ ලවණ ඇතුළු නොයෙකුත් ලවණ වර්ග තියෙනවා. මේ ලවණ අවශ්‍යයි ඒ අවස්ථාවේ පවත්ව ගන්න ඕනේ pH අගය තියාගන්න. ඒ අණුව අග්න්‍යාශයක එන්සයිම ප්‍රශස්තව ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඊළඟට අග්න්‍යාශයේ තියෙන අන්තරාසර්ග පටක කොටස ගැන. ඕගොල්ලෝ අහලා ඇති අන්තරාසර්ග පටකයක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අන්තරාසර්ග පටකයක් කියන්නේ පුතේ හෝමෝන නිපදවා නිදහස් කරන පටකයක්. මේ අන්තරාසර්ග පටක සම්බන්ධව නාල නැහැ. එහෙනම් අපි කියන්නේ නිර්නාල ග්‍රන්ථි කියලා. ඉතින් මේ අන්තරාසර්ග පටක කොටසේ නිපදවන හෝමෝන ශාවය වෙන්නේ රුධිරයට. එහෙමනම් අග්න්‍යාශය හා සම්බන්ධ කේශනාලිකා ජාලයක් තියෙනවා රුධිරය සහිත. ඉතින් අර අන්තරාසර්ග පටක කොටස නිපදවන ඒ හෝමෝන රුධිරයට තමයි ශාවය වෙන්නේ. අන්තරාසර්ග පටක කොටස අපි හඳුන්වන්නේ ලැන්ගහෙන් දීපිකා කියලා. මේ ලැන්ගහෙන් දීපිකා විශේෂිත වූ සෛල සමූහයක්. ඒ ලැන්ගහෙන් දීපිකා වල තියෙනවා සුවිශේෂ සෛල ආකාර දෙකක්. ඒ සෛල ආකාර දෙකෙන් තමයි අර සුවිශේෂ හෝමෝන දෙකක් නිපදවා නිදහස් කරන්නේ. ඒ සෛල ආකාර දෙක තමයි ඇල්ෆා සෛල සහ බීටා සෛල. ඇල්ෆා සෛල තමයි ග්ලූකගන් කියන හෝමෝනය නිපදවා නිදහස් කරන්නේ. මේ ග්ලූකගන් කියන හෝමෝනය අවශ්‍ය වෙන්නේ අපේ රුධිරයට ග්ලූකෝස් මදි වුණහම පේශිවල ඒ වගේම අක්මාවේ සංචිත වෙලා තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පරිවර්තනය වෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍යම හෝමෝනයක් තමයි ග්ලූකගන්. ඊළඟට බීටා සෛල ශ්‍රාවය කරනවා ඉන්සියුලින් කියන හෝමෝනය. මේ ඉන්සියුලින් හෝමෝනය තමයි රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වුණහම ඒක අඩු කරන්න දායක වෙන්නේ. මේ ග්ලූකෝස් පරිවර්තනය වෙනවා ග්ලයිකෝජන් බවට. ග්ලයිකෝජන් ඊට පස්සේ සංචිත වෙනවා අක්මාවේ සහ පේශිවල. අපේ දේහයේ දකින්න පුළුවන් එකම හෝමෝනය ඉන්සියුලින් රුධිරගත සීනි මට්ටම අඩු කරන. එහෙමනම් වඩා වැදගත් වෙන්නේ ඉන්සියුලින් හෝමෝනය. ඔය ඉන්සියුලින් හෝමෝනයේ ප්‍රශ්න ආවහම සමහර වෙලාවට අග්න්‍යාශයේ ප්‍රශ්න එනවා. එතකොට ඉන්සියුලින් නිපදවීම අඩු වෙනවා. ඉතින් ඒ වගේ පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. ඕගොල්ලෝ අහලා ඇති මධුමේහය කියන තත්ත්වය. එහෙම නැත්නම් දියවැඩියාව කියන තත්ත්වය. ඒ දියවැඩියා තත්ත්වයේදී ඒ පුද්ගලයන්ගේ මූත්‍රාවල සීනි ප්‍රමාණය වැඩි, ඒ වගේම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි. ඉතින් ඒ අයට බාහිරයෙන් එක්කෝ ඉන්සියුලින් ලබා දෙනවා, එහෙම නැත්නම් වෙනත් ඖෂධ මගින් අර ඉන්සියුලින් ප්‍රමාණය යාමනය කරනවා. එහෙමනම් අපේ සම්මත රුධිර ග්ලූකෝස් මට්ටම වන රුධිරය මිලිලීටර 100ක මිලිග්‍රෑම් 80ත් 120ත් අතර යන මට්ටම යාමනය කරන්නේ මේ අග්න්‍යාශයේ ග්ලූකගන් සහ ඉන්සියුලින් කියන හෝමෝන මගින්. ඊළඟට අපි කතා කරමු අක්මාව ගැන. අක්මාව කියලා කියන්නේ අපේ දේහයේ පවතින විශාලතම ග්‍රන්ථිය. ඕගොල්ලෝ රූප සටහන් වල දැකලා ඇති අක්මාව ත්‍රිකෝණාකාර ග්‍රන්ථියක්. මේකේ උත්තර පෘෂ්ඨය උත්තලයි, අදර පෘෂ්ඨය රැලි සහිතයි. අක්මාවේ දකින්න පුළුවන් ඛණ්ඩිකා හතරක්. ඒ ඛණ්ඩිකා තමයි වම් ඛණ්ඩිකාව, දකුණු ඛණ්ඩිකාව, චතුරස්‍ර ඛණ්ඩිකාව සහ සපුච්ච ඛණ්ඩිකාව. මේ ඛණ්ඩිකා අනුඛණ්ඩිකා රාශියකින් සෑදිලා තියෙන. අනුඛණ්ඩිකා විශාල සංඛ්‍යාවක් අක්මාවේ දකින්න පුළුවන්. අපි බලමු අක්මා අනුඛණ්ඩිකාවක් පිළිබඳව. අනුඛණ්ඩිකාව තමයි අක්මාවක ක්‍රියාකාරී ඒකකය. අනුඛණ්ඩිකාවක හැඩය ගත්තොත් ෂඩාශාකාරයි. ඒ ෂඩාශාකාර අනුඛණ්ඩිකාවේ ඝනාකාර අපිච්ඡද සෛල රාශියක් දකින්න පුළුවන්. ඒ ඝනාකාර සෛල අපි හඳුන්වනවා අක්මා සෛල හේවත් හෙපැටෝ සෛට කියලා. අක්මාවේ තියෙන මේ හෙපැටෝ සෛට, එහෙම නැත්නම් අක්මා සෛල, විශාල කාර්යභාරයක් සිදු කරන සෛල.